SBS రేడియో
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ දෙස බලමු. ලෝකයේ මේ වෙනකොට සිදුවෙන දෑ පිළිබඳව දැනගනිමු. සුපුරුදු ලෙසින් අපි හැමනම් සිකුරාදා දවසට සුවිශේෂී වූ නිත්‍ය විශේෂාංගයේ ලෝවටා විශේෂාංගයේ. සුපුරුදු ලෙසින්ම අද දවසේදීත් සූදානමින් සිටින AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
මම මුලින්ම අවධානයට ලක් කරන්න කැමති අමල්, මේ වෙනකොට මේ ඔස්ට්‍රේලියාව පුරාම දේශීය මාධ්‍ය විදිහටත් ඒ වගේම අන්තර්ජාතික මාධ්‍යත් විශාල වශයෙන් කතාබහට ලක් කරමින් සිටින සෞදි අරාබි රාජ්‍යයෙන් පැන ආපු ඒ තරුණිය රහෆල් කූනන්ගේ කතාන්තරය පිළිබඳව දැන් මේ වෙනකොට අපේ වැඩසටහනේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහාත් අපේ අන්තර්ජාලයේ වෙබ් අඩවි හරහාත් මේ සම්බන්ධව තොරතුරු අපි හෙළිදරව් කරලා තියෙන බොහෝකොට. මේකට ඔස්ට්‍රේලියාවත් සම්බන්ධ නිසා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ පැත්තෙන් තියෙන තත්ත්වය පිළිබඳව අපි කරුණු හෙළිදරව් කරලා තියෙන්නේ. නමුත් අන්තර්ජාතිකව විශේෂයෙන්ම මේකට මැදිහත් වන අනිකුත් රටවල් දෙක වන තායිලන්තය සහ සෞදි අරාබිය පැත්තෙන් සිදුවෙන තොරතුරුත් මම ඔබෙන් දැනගන්න කැමති. කැටියෙන් මේ මොකද්ද කතාබහ කරන්න කියන කාරණාව මම පැහැදිලි කරලා ඉන්නම්. සරණාගත භාවයේ අපේක්ෂාවෙන් සෞදි අරාබියේ ඉඳලා ඔස්ට්‍රේලියාව බලා ගුවනින් පැමිණෙමින් හිටියා මේ තරුණිය, 18 හැවිරිදි තරුණිය රහෆ් අල් කූනන්. ඇය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් හුවමාරු මධ්‍යස්ථානයේදී, ඒ කියන්නේ ට්‍රාන්සිට් එකේදී ඇයගෙන් මේ ආගමනික විගමනික කටයුතු බලධාරීන් ප්‍රශ්න කරනකොට ඇය පිළිබඳව ඇගේ ලිපිලේඛන පිළිබඳව සැක හිතලා ඇයට හෙළිදරව් කරන්න සිද්ධ වුණා. ඇය සරණාගත භාවයේ අපේක්ෂාවෙන් තමයි ඔස්ට්‍රේලියාවට යන්නේ කියලා. ඒ වෙනකොටත් මේ රහෆ් අල් කූනන්ට මාස 3ක සංචාරක වීසා ලැබිලා තිබුණේ ඔස්ට්‍රේලියාවට. ඒ එන අතරමගේදී තමයි ඇය මේ අකරතැබ්බයට මුණ දුන්නේ. මේ සිදුවීමත් එක්කමල් සමස්ත ලෝකයේම අවධානය යොමුණා සමාජ ජාල මාධ්‍ය කොයි තරම් ප්‍රබලද කියලා. මොකද මේ රහෆ්ට ඇති වෙලා තිබුණු මේ සිදුවීමට ඇය උපයෝගී කරගත්තේ සමාජ මාධ්‍ය ජාලාව නිසා. මේ නිසා බොහෝ දෙනෙක් ඇගේ පිහිටට ආවා. අවසාන වශයෙන් ඇයට සරණාගත භාවය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලයේ මැදිහත් වීම ඍජුවම ලැබුණා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී. මං කැමැති අමල් දැනගන්න දැන් සෞදි අරාබිය පැත්තෙන් මොන වගේ ආරංචියක්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ කියලා. මොකද අපි දන්නවා කාන්තාවන්ට තියෙන නිදහස සම්බන්ධයෙන්, ඒ වගේම ස්වාධීන තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් විශේෂිත වූ රටක් තමයි සෞදි අරාබිය කියලා කියන්නේ. දැන් මේ රහෆල් කූනන්ගේ සිදුවීමත් එක්ක සෞදි අරාබිය මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වමින් තියෙන්නේ?
ත්‍රිලක්ෂණ මේක ඇත්තටම සෞදි අරාබියාවට රාජතාන්ත්‍රික මට්ටමින් ලොකු තවත් පසුබැස්මක් හැටියට තමයි ඔවුන් සැලකුවේ. විශේෂයෙන්ම කමල් කෂෝජීගේ ඒ ඝාතනයත් එක්ක සෞදි අරාබියාව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන ලක්වන වටපිටාවක් තුළ මේ විදිහට සෞදි අරාබියාවේ කාන්තාවක් සරණාගතයෙක් හැටියට රටෙන් පැන යන තත්ත්වයකට පත්වලා තිබුණා. එතකොට ඇයව තායිලන්තයේ වන්තොටුපලේදී අත්අඩංගුවට අරගෙන නැවතත් සෞදි අරාබියාවට යවන්න ඕනේ, යවිය යුතුයි කියන ස්ථාවරය සෞදි අරාබියාව අරගෙන තිබුණා. ඒක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් තායිලන්ත බලධාරීන්ට ප්‍රකාශ කළ තිබුණා. නමුත් මෙහිදී ඔබ කිව්වා වගේ රහෆ් ඇයගේ ජංගම දුරකථනයෙන් සමාජ ජාලා ඔස්සේ ඇයව අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ඇති කරපු ඒ ජනමතය නිසා මෙතනදී තායිලන්ත බලධාරීන්ට සිද්ධ වුණා ඒ සෞදි අරාබියාවේ බලපෑමට යට නොවි මෙතනදී මීට වඩා මානුෂීය විදිහට කටයුතු කරන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇය දින දෙකක් ඇතුළත ඉතාමත්ම කෙටිම කෙටි කාලයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයෙක් හැටියට පිළිගැනෙන්නේ, නිත්‍යානුකූල සරණාගතයෙක් හැටියට ඇයව දැන් පිළි අරගෙන තියෙන්නේ. මෙතනදී මේ ඇයට මේ විදිහට ඉතාමත්ම වේගවත්ව ඇයගේ දේශපාලන රැකවරණය ලබා ගැනීමේ ඒ ක්‍රියාපටිපාටිය ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ ඇය සමාජ ජාලා ඔස්සේ ජාත්‍යන්තර වශයෙන් ඇති කරපු ඒ පීඩනය. ඉතින් මෙහිදී සෞදි බලධාරීන් බොහොම දැඩි කනස්සල්ල පළ කරලා තියෙනවා. ඇතරම තායි බලධාරීන්ට දෝෂාරෝපණය කරලා තියෙනවා මේ කාන්තාවගේ රහස්ගේ පාස්පෝර්ට් එක නෙමෙයි, ඇත්තටම ඇයගේ ජංගම දුරකථනය තමයි මෙතනදී රාජසන්තක කරන්න තිබුණේ. එය නොකිරීම ලොකු වැරද්දක්, මේක තායිලන්ත බලධාරීන් කරපු ලොකු අතපසුවීමක් හැටියට සෞදි අරාබියාව බොහොම දැඩි ලෙස තායිලන්තයේ විවේචනයට ලක් කරලා තියෙනවා. ඇත්තටම මෙතන ඒ විවේචනයට ලක් වෙන්න හේතුව තියෙන්නේ රහෆ්ට පුළුවන් වුණා විශේෂයෙන්ම ඇයගේ ට්විටර් පණිවිඩ ඔස්සේ ඇය 80,000ක විතර පිරිසක් එක් රැස් කරගෙන ඇය පත්වෙච්ච විපත පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අනෙකුත් රටවල්වලට දැඩි බලපෑමක් ඇතිවන විදිහට ඇයට වෙච්ච දුක් ගැනවිල්ල ජාත්‍යන්තරයට ගෙනියන්න. ඉතින් මෙතනදී ඒ කාරණාව සම්බන්ධයෙන්ම තමයි සෞදි අරාබියාව දැඩි කනස්සල්ලට පත් වෙලා තායිලන්තයට ඒ විරෝධය පාලා තියෙන්නේ.
දැන් මෙතනදී තවත් විශේෂිත අවධානයක් යොමු වෙන අංශයක් තමයි මේ සෞදි රජයේ ගාඩියන්ෂිප් කියන මේ නීතිමය තත්ත්වය පිළිබඳව. ගාඩියන්ෂිප් කියන ක්‍රමය යටතට ගැනෙනවා සෑම කාන්තාවක්ම. ගාඩියන් කෙනෙක් ඉන්නට ඕනේ, රැකවලෙක් ඉන්නට ඕනේ. මේ රැකවලා හැම විටම පුරුෂයෙක්. ඉතින් ඔහුත් සමග තමයි ගමන් බිමන් යා යුත්තේ, එළියට යා යුත්තේ. පාස්පෝර්ට් එකක් ගන්නවා නම් ඒ සඳහා අවසර ලබා ගත යුත්තේ. මේ හැම එකකටම මේ ගාඩියන්ගේ අවශ්‍යතාවය තියෙනවා. දැන් මේ රහෆල් කූනනුත් කියන්නේ මේ ගාඩියන් කෙනෙක් යටතේ ඉන්න තිබුණු අකමැතිකම, ඒ වගේම තමන්ගේ පවුල තුළින් තමන්ට මානසිකව සහ ශාරීරිකව තිබුණු පීඩා විඳගන්නට ඇගේ තිබුණු අකමැත්ත, මේ නිසා තමයි ඇය පලාවේ කියලා. ඇය කියනවා ඇය තමන්ගේ හිසකෙස් කොටට කැපීම නිසා ඇයට මාස 6ක නිවාස අඩසියේ ඉන්න සිද්ධ වුණා කියලා. තමන්ගේ පියාගේ දරුණු දඬුවමට තමාව යටත් කළා කියලා. ඒ විතරක් නෙමෙයි ඇය කියනවා ඇයව මානසිකව විශාල වශයෙන් පීඩාවට ලක් වුණා කියලා. ඇය ඉතාමත්ම ඍජු තීරණයක් අරගෙන තිබුණා ඉස්ලාම් දහමෙන් ඉවත්වන්න. ඉතින් ඒ නිසා ඇය සඳහන් කළ තිබුණා මේ සමාජ මාධ්‍ය ජාලාවලට, මං ඉස්ලාම් දහමෙන් ඉවත්වුණු නිසා මට ආපහු සෞදි අරාබියට ගියොතින් හිම ඇතර මගේ පවුලේ මාව මරා දමાવી කියලා. ඉතින් මේ තත්වේ නිසා සෞදි අරාබියේ තියෙන මේ කාන්තාවන්ට තියෙන දැඩි පීඩාකාරී තත්වේ පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව ඔබට වාර්තා වෙන තොරතුරු මොකද්ද මේ වෙනකොට?
ඔදුළු ශත්‍රම මේ සෞදි අරාබියාව ඔබ කිව්වා වගේම මේ ඕනෑම කාන්තාවක් සම්බන්ධයෙන් තියෙන ඒ නීති පිළිබඳව ඇත්තටම අලුත් ජාත්‍යන්තර කතිකාවක් ඇති වෙලා තියෙනවා මේ සිද්ධියෙන් පස්සේ. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇත්තටම තමන්ගේ ගෙදරින් එළියට බහිනවා නම් තමන්ගේ පවුලේ පිරිමි ඥාතියෙක් නැතිව එහෙම තනියෙන් පාරේ ගමන් කරන්නවත් අවස්ථාවක් නැහැ. ඇත්තටම දැන් ඔටුන්න හිමි කුමාරයා, අලුතෙන් පත්වෙච්ච ඔටුන්න හිමි කුමාරයා මොහමඩ් බින් සල්මන්, ඔහු ඇත්තටම උත්සාහ කරලා තිබුණා ජාත්‍යන්තර වශයෙන් යම් පිළිගැනීමක් රටට ලබා දෙන්න. ඔහු නොයෙකුත් ප්‍රතිසංස්කරණ සහ ඒ තිබිච්ච ඒ යල්පැනගිය නීති රීති වෙනස් කරලා විශේෂයෙන්ම කාන්තාවට වෙනදාට වඩා ලොකු නිදහසක් ලබා දෙනවා කියන අදහසක් ජාත්‍යන්තරය තුළ ස්ථාපිත කරන්න උත්සාහ කළ තිබුණා. විශේෂයෙන්ම ඔහු කාන්තාවන්ට මෝටර් රථ පදවීම, එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එක ලබා දීමේ කටයුත්ත සිද්ධ කළා තිබුණා. ඒ වුණත් දිල්ලුක්ෂි කාන්තාවක් මෝටර් රථයක් පදවාගෙන යනකොට වුණත් ඇය සමග තවත් පවුලේ පිරිමියෙක් ගමන් කළ යුතු වෙනවා. එහෙම නැතුව තනියම කාන්තාවකට සමන්ගේ මෝටර් රථය පදවාගෙන යන්න අවසර නැහැ. ඉතින් මෙවැනි කාරණා නිසා දැන් ඇත්තටම සෞදි අරාබියාව තුළ මේ මානව අයිතිවාසිකම් එහෙම එක්කම කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් රට තුළ පමණක් නෙමෙයි අනෙකුත් රටවලත් දැන් ලොකු බලපෑමක් දැන් සෞදි අරාබියට එල්ල වෙනවා මේ ප්‍රශ්නේ නිසා. මේ පවුල්වල කාන්තාවන් ඉතාමත්ම දුක්ඛිත විදියට මේ විදියට පීඩනයට ලක්වීම සම්බන්ධයෙන් ඒක වෙනස් කරන්න, එහෙම නැත්නම් කාන්තාවන්ගේ අයිතීන් ලබා ගැනීම සම්බන්ධයෙන් මීට වඩා වැඩි යමක් කළ යුතුයි කියන කාරණාව මේ සිද්ධියේ ප්‍රතිඵලයක් හැටියට ජාත්‍යන්තර වශයෙන් නැවතත් ඉස්මතු වෙලා තියෙනවා. ඒක සෞදි රජයටත් ඒ වගේම සෞදි රජපෞලටත් අලුත් තර්ජනයක් හැටියට ඉස්මතු වෙලා තියෙනවා.
මීළඟ අවධානය යොමු වෙන්නේ පුරුදු පරිදිම ඇමරිකාවටයි. ඇමරිකාවේ මේ ඇමරිකානු දේශ සීමාවත් මෙක්සිකෝවත් අතර දේශ සීමාව හරහා ඉදිකිරීමට යෝජිත තාපය හේතුවෙන් ඇතිවුණු අර්බුදකාරී වාතාවරණය පිළිබඳව අපි කතා බහ කළා දැන් සති දෙකක්ම. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් බිලියන 5.6ක ඇසමේන්තුවක් ඉදිරිපත් කරනවා අයවැයට. ඒක ඉහළ සහ පහළ මන්ත්‍රණ සභාවලින් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඇමරිකාවේ ආයවැය සම්මත වෙන්නේ නැහැ. මේ නිසා ඇමරිකාවේ රාජ්‍ය කටයුතු ඇනහිටලා තියෙන්නේ. දැන් අපි මේ පිළිබඳව කතා බහ කළා. මේ සිදුවීමට අමල් දැන් සති 3ක් වෙනවා. ඇමරිකාව තාමත් යහතින්ද කියන කාරණාව තමයි සමස්ත ලෝකයේටම එල්ල වෙන ප්‍රධානතම ප්‍රශ්නය. මොකද ඇත්තටම දැන් ඇමරිකාවේ තත්ත්වය, රාජ්‍ය කටයුතු හරි අඩක් විතර අඩපණ වෙලා නම් කොහොමද දැන් ඇමරිකාවේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ? ඇමරිකාව කියන්නේ ලෝකයේ බලවත්ම රටක්, අනිකුත් බොහෝ රාජ්‍යයන් එක්ක සම්බන්ධකම් තියෙන, ඒ රාජ්‍යයන් වලට බලපෑම් කළ හැකි රටක්. ඇමරිකාව කඩා වැටුණු තින් එහෙම අපි දන්නවා සිදුවෙන තත්ත්වය. ඇමරිකාවේ තත්ත්වය කොහොමද ඇත්තටම දැන් මේ වෙනකොට?
දිලක්ෂි 108ක විතර රජයේ සේවකයන්ට දැන් සති 3ක් පඩි ගෙවල නැහැ. එතකොට සමහර ස්ථානවල මේ රජයේ සේවකයන් ස්වේච්ඡාවෙන් පඩි නැතුව ඒ තමන්ගේ සේවා ස්ථානවලට රපෝර්තු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගුවන් තොටුපළවල් වගේ ස්ථානවල අපි දන්නවා TS, එහෙම නැත්නම් මේ ආරක්ෂක කටයුතු කරන ආරක්ෂක සෝදිසි කිරීම් වගේ දේවල් කරන නිලධාරීන් ඔවුන් ඔවුන්ට පඩි ගෙවීම අත්හිටවල තියෙනවා හුඟක් ස්ථානවල. ඉතාමත්ම භයානක තත්ත්වයකට ඇත්තට ඇමරිකාව මෙතනදී මුහුණ දීලා තියෙන්නේ. මොකද මේ ගුවන් තොටුපළවල ආරක්ෂාවට ලොකු බලපෑමක් කරන නිසා. ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම මේ වෙනකොට කියනවා දිලක්ෂේ, ඔහු කිසිම විදිහකින් කොංග්‍රස් මණ්ඩලයේ ඒ යෝජනා කරන කරුණු වලට එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂය මෙතනදී මෙක්සිකෝ දේශ සීමාවේ මේ තාප්පේ ඉදි කිරීමට කිසිම විදිහකින් ඩෙමොක්‍රටික් පක්ෂය තමන්ගේ එකඟතාවය පළ කරන්නේ නැහැ කියන ඔවුනුත් දැඩි ස්ථාවරයෙන්ව එසේ කරන්නේ නැත්නම් මේ රටට අවශ්‍ය මේ අයවැය පනත සම්මත වෙන්නේ නැති තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් බදාදා වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාවක් ඇති කර ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධානීන් සමග මේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වය විසඳා ගන්න. නමුත් ඒ සාකච්ඡාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට බොහොම පැහැදිලිවම ඩෙමොක්‍රටික් පක්ෂය කියා සිටියේ තාප්පයක් හදන්න ඔවුන්ගේ එකඟතාවයක් නැතයි කියලා. ඒ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සාකච්ඡාව එතනින් එහෙමම නතර කරලා සාකච්ඡාවෙන් නැගිටලා යන්න ගියා. පසුව ඔහු තමන්ගේ ට්විටර් මාර්ගයෙන් පණිවිඩයක් නිකුත් කරා බයි බයි කියලා. ඉතින් ඒ කියන්නේ මේ සාකච්ඡා දැන් සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. සති තුනක් තිබිච්ච මේ අර්බුදය හතරවෙනි සතියත් ඒ කියන්නේ මාසයක් සම්පූර්ණ වෙන්නට දැන් ඔන්න මෙන්න තියෙන්නේ. ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයක තමයි ඇමරිකාව දැන් ඉන්නේ. මෙතනදී යෝජනාවක් මතුවෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුළුවන්ද කියලා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා රට අවදානම් තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා කියලා මේ ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා ඔහුගේ තාප්පයට ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුදල් භාවිතා කළ ඍජුව භාවිතා කළා මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් ඇත්තටම ඇමරිකන් ජනතාව මෙතනදී ඒකට උට ඉඩක් දෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ එහෙම හදිසි අවස්ථාවක් උද්ගත වෙලා නැහැ. විශේෂයෙන්ම මේ මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ බලපුවහම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන උත්සාහ කරන්නේ රටේ ඇතිවෙච්ච ත්‍රස්තවාදී කටයුතු වලට මේ මෙක්සිකෝ වලින් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඒකට වග කියන්න ඕනේ කියලා. නමුත් සංඛ්‍යා ලේඛනව පෙනී යන කාරණාව තමයි 2001 ඇතිවෙච්ච ඇමරිකානුවේ මහා දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ සියලුම රට තුල ඇතිවෙච්ච සියලුම ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් වගකීම තිබුණේ එක්කෝ ඇමරිකාවේ පුරවැසිභාවයේ නීත්‍යානුකූලව ලබා ගත්ත හෝ ඇමරිකාව තුලම හැඩිදැඩි වෙච්ච පුද්ගලයන් විසින් මිසක්ක මෙක්සිකෝවෙන් පැමිණි කිසිම කෙනෙක් මේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ රටේ හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා ප්‍රකාශයට පත් කරන්න ඔහු උත්සාහ කරන ඒ කාරණාව ඒක කිරීමටත් රටේ ජනමතයේ ඔහුට අවස්ථාවක් ලබා නොදෙයි කියන විශ්වාසය දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ අර්බුදය අද හෙටම විසඳන බවක් නම් පේන්නේ නැහැ.
අපි ගිය සතියේ කතා බහ කළා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර නැවතත් සාකච්ඡා වාරයක් ඇති වෙන්නට යනවා කියලා. එතනදී ප්‍රධානතම බාධකයේ බවට පත් වෙලා තියෙන කාරණා පිළිබඳවත් අපි දල වශයෙන් කරුණු ඉදිරිපත් කළා. දැන් ඇමරිකාව සම්බාධක පනවල තියෙන උතුරු කොරියාවට මේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අතිටවන්න කියලා. නමුත් මේ පසුගිය වර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං උන් හමු වුණ වෙලාවේ යම් යම් එකඟතා ඇති වුණා මේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අතිටවන්න. නමුත් සම්බාධක නම් තාම එහෙමමයි කියන චෝදනාව තමයි උතුරු කොරියා පැත්තෙන් ඇමරිකාවට ලැබෙන්නේ. ඉතින් ඇමරිකාව මේ සම්බන්ධයෙන් නිහඬයි. ඉතින් ඒ නිසා සාකච්ඡාව ඉදිරියට යාවිද කියන කාරණාව පිළිබඳව සැකයක් මතුවෙමින් තියෙනවා කියලා තමයි අපි ගිය සතියේ කතා බහ කළේ. දැන් කොහොමරි දෙන්න හම්බ වෙන්න යනවා කියලා තමයි ආරංචි වෙන්නේ අමල්. මේ සඳහා තියෙන සූදානම කොහොමද?
ඔව්, අතරම දිලුක්ෂි ගිය අවුරුද්දේ සිංගප්පූරුව වල ඇතිවෙච්ච ඒ සමුළුවෙන් පස්සේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ දෙවෙනි වටේ සාකච්ඡාවක් ඇති වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු සුන් වුණා. විශේෂයෙන්ම ඇමරිකාව උතුරු කොරියාවට පනවල තිබිච්ච ආර්ථික සම්බාධක ලිහිල් කරන බවක් පෙනුනේ නැහැ. මෙතනදී උතුරු කොරියාව කියා සිටියේ ඔවුන් තමන්ගේ පැත්තෙන් න්‍යෂ්ටික අවියායුධ පිළිබඳ තමන්ගේ වැඩපිළිවෙල අත්හිටව පමණක් නෙමෙයි, ඒව පවත්වාගෙන ගියපු ස්ථාන ඒවා විනාශ කරන්නට ඔවුන් කටයුතු කළා. නමුත් ඒකට සුබ ප්‍රතිචාරයක් ඇමරිකාව දැක්වෙ නැtei කියලා. ඉතින් මේ කාරණාව නිසා උතුරු කොරියාව දෙවන සාකච්ඡා වටේ පැවැත්වීම දිගින් දිගටම කල් දාලා ඒ පිළිබඳව දින නියම නොකරන තත්ත්වයට පත් වෙලා තිබුණා. ඉතින් මේ සාකච්ඡා සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා කියන ඒ නිගමනයට එන්න කලින් කිම් ජොං උන් මේ විදිහට චීනයට ගිහිල්ලා චීනයේ ජනාධිපති ෂී ජින් පින් හමු වෙලා නැවත සාකච්ඡා වටයක් පවත්වලා තියෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට මේ චීන සංචාරයෙන් උතුරු කොරියානු නායකයා බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක පවත්වන්නට නියමිත ඒ දෙවන වටේ සාකච්ඡාවලට සූදානම් වීමක් හැටියටයි. මොකද චීනය පමණයි මේ අවස්ථාවේදී උතුරු කොරියාවට කිසියම් සහයක් ලබා දෙන්නේ. මේ රටවල් දෙක අතරත් හොඳ හිත පළුදු වීමේ කටයුතු කීපයක් සිදු වුණා පහුගිය මාස කීපය තුළදී. නමුත් කිම් ජොන් උන් මේ සංචාරය තුලින් උත්සාහයක් අරගෙන තිබුණා චීනය සමග තමන්ගේ තියෙන ඒ පළුදු වෙලා තිබිච්ච මිත්‍රත්වය නැවත අලුත් කරන්නට, ඒ ප්‍රශ්න නිවැරදි කරගන්නට. ඉතින් අලුත් බලාපොරොත්තු තමයි දිලෘක්ෂි ඩොනල්ඩ් ට්‍රම්ප් එක්කලා තමත්ම කෙටි කාලයක් තුළ ඒ දෙවෙනි වටේ සාකච්ඡා. හැබැයි ඒක කොහේ තියයිද ඒ පිළිබඳ නිශ්චිත දිනවකවානු ප්‍රකාශයට පත් වෙලා නැහැ. නමුත් කොරියානු අර්ධද්වීපයේ ඒ යෂ්ටිකව පිළිබඳව සාකච්ඡාවක් නැවත ඇති වෙයි කියන බලාපොරොත්තුව නැවත ඇති වෙලා තියෙනවා කිම් ජොන් උන් චීනයේ කරපු සංචාරයෙන් පස්සේ.
අපි මේ බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් එකට මොකද වෙලා තියෙන්නේ කියලත් බලමු. මොකද එයත් ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා මේ සතිය වෙද්දි. ඔබ දන්නවා අපි දිගින් දිගටම කතාබහ කරගෙන ආවා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය රාජ්‍යයක් විදිහට ඉවත් වීම සඳහා තිබපු ඒ ජනමත විචාරණයෙන් බ්‍රෙක්සිට් එකෙන් ඉවත් වෙන්න කියලා තමයි ජනතාව ජනමතය ලබා දුන්නේ. ඉතින් ඒ සඳහා වන සැලැස්ම පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතුව තිබුණා අගමැතිනි තෙරේසා මේට. නමුත් ඇයට කරගත නොහැකි තත්වයක් උද්ගත වෙමින් පැවතුණු නිසා, ඇයට ඡන්ද ලබා ගැනීමේ අපහසු වාතාවරණයක් මතුවෙමින් තිබුණු නිසා ඇය මේක කල් දැම්මා. කෙසේ හෝ දැන් මාර්තු මාසේ 29 වෙනිදාට තමයි යුරෝපා සංගමයෙන් නිත්‍යානුකූලව ඉවත් විය යුත්තේ. ඊට කලින් තෙරේසා මේ කුමක් හෝ දෙයක් කරන්නට ඕනි. මේක සම්මත කරගන්නට බැරි නම් ප්ලෑන් බී එකකට හෝ විකල්ප ක්‍රමයකට හෝ යන්නට ඕනි කියන මතය බ්‍රිතාන්‍යෙන් ආවා. ඒ සඳහා යම් කිසිවු මූලික අඩිතාලමක් ලැබුණු වගට අපිට ආරංචි වෙනවා මල් බ්‍රිතාන්‍යෙන් යම් කිසිවු අතුරු ඡන්දයක් පැවැත්වුණා කියලා අපිට වාර්තා වෙනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ. ඒ තුළින් මොකක්ද මෙහි තියෙන තත්වය දැන් ඇත්තටම?
ඔදිලක්ෂි, මේ සතිය වෙනකොට තෙරේසා මේ දෙවතාවක් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් පරාජයට පත් වුණා. මේ ඡන්ද කතා කරේ ඇයගේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමයේ පිළිබඳව ඒ කාලවකවානු පිළිබඳ තීන්දුව తీරන ගැනීම සඳහායි. ඇත්තටම මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ඇයගේ යෝජනාව තවමත් ඡන්දයකට යොමු කළා නැහැ. ඒක කරන්න નિયમિતව තිබුණේ තව සති කිහිපයකින්. නමුත් බදාදා වෙනකොට පාර්ලිමේන්තුව යෝජනාවක් ගෙනාවා. ඇයට දීර්ඝ කාලයක් දෙන්නේ නැහැ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන කාරණාව පාර්ලිමේන්තුවට දින 3ක් ඇතුළත ගේන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව ඒ යෝජනාව සම්මත කළා. ඉතින් දැන් ඇයට කිතාමත්ම කෙටි කාලයක් තුළ මේ කාරණාව ඉෂ්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලබන අඟහරුවාදා වෙනකොට තවත් ඡන්දයක් පවතිනවා. කොහොමද යුරෝපා සංවිධානයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙන්නේ? එතන ඒ ක්‍රමවේදය මොකද්ද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන ඒ වැඩපිළිවෙල ඡන්දයකට යොමු වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ ඡන්දයේදී දැනට පේන විදිහට ඇයට ඒ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් දැන් මතුවෙලා තියෙනවා. ඒ එක්කම බ්‍රිතාන්‍ය තුළ නැවතත් බොහොම ප්‍රබල ලෙස කතිකාවක් මතුවෙමින් තියෙනවා. අලුත් ජනමත විචාරණයක් තියන්න ඕනද, බ්‍රිතාන්‍ය බ්‍රෙක්සිට් එක කර යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්.
සූතිවන්ත වෙනවා මල් ලෝකේ තතු විත්ති සමාලෝචනයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් සුපුරුදු ලෙසින් අපි ලබන සතිය සිකුරාදා ඇලිත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.